මේ දිනවල මේ ධර්ම දේශනා මාලාවේ මරණ සතිය පිළිබඳව තමයි අපි කරුණු සාකච්ඡා කරන්නේ. මරණානුස්සති භාවනාව පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් සිටි අපි පහුගිය ධර්ම දේශනාවේදී මහා සුදස්සන සක්විති රජ්ජුරුව පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට යෙදුණා. මොකද මේ මරණ සතිය පැහැදිලි කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ විශේෂිත කරුණු අටක් පැහැදිලි කරනවා. ඒ කරුණු අටෙන් තුන්වෙනි කාරණාව සාකච්ඡා කරනකොට ඒ තුන්වෙනි කාරණාව නැවත වතාවක් කරුණු හතකට බෙදෙනවා. ආන් ඒ කාරණා හතේ පළවෙනි කාරණාව තමයි අපි මේ සාකච්ඡා කරමින් හිටියේ. ඒ තුන්වෙනි කාරණාව යස මහත්තතාවය. මහත් වූ යසසක් කීර්තියක් ප්‍රශංසාවක් සහ ධන සම්පත් තිබුණා අය මරණයට පත් වුණා. ඒ අය මරණයට පත් වුණා නම් මම කවුද කියන කාරණාවයි ගලපලා බලන්නේ. එමනම් මහත් යසස් තිබිච්ච අය සාකච්ඡා කරනකොට අවසානෙට කතා කළා මහා සුදස්සන රජ්ජුරුව පිළිබඳ. මහා සුදස්සන මහරජ්ජුරුව මනාව ධ්‍යාන වඩල සම්පූර්ණ කරලා හිටි. නිවැරදිව ධ්‍යාන වඩල බඹලොව යන්න සූදානම් වෙලා ඉන්න සුදස්සන මහරජ්ජුරුවන්ට මරණය පිළිබඳව අල්ප මාත්‍ර බයක් නෑ. මෙතන පැහැදිලි කරනවා මරණ සතිය හොඳට වඩපු කෙනාට මරණ බය ඇති වෙන්නේ නෑ කියලා. මරණානුස්සතිය ඒ නිසා හරි වටිනවා. මේ ලෝකෙ ජීවත් වෙලා ඉන්න අපි හැමෝම දවසක ඒකාන්තයෙන්ම මැරෙනවා. මට මැරෙනකොට බය හිතෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන හිටියට අවස්ථාවට මූණ දුන්නහම තමයි තේරෙන්නේ කොයි තරම් බයක් දැනෙනවද කියලා. ඒ වගේම පින්නතුනි මරණයේදී මහා ලොකු වේදනාවක් ඇති වෙන බව ඇතැම් සිටුවරු පවා පැහැදිලි කරලා තියෙනවා. අනාථපිණ්ඩික සිටුතුමත් ඒ ගැන කරුණු දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරුණු පෙන්නලා තියෙනවා මැරෙන වෙලාව හරි වේදනාකාරී කියලා. නමුත් මනාව මරණ සතිය ප්‍රගුණ කරලා ධ්‍යාන ලබලා හිටපු මහා සුදස්සන මහරජ්ජුරුවන්ට මරණ වේදනාව කොහොම ඇති වුණා කියලාද සඳහන් කරන්නේ. ඉතා ප්‍රණීත භෝජන ලැබුණහම කොහොමත් අපේ ආහාර වේල ටිකක් වැඩියෙන් ගැනෙනවා. වැඩියෙන් ආහාර ගත්තහම අපිට දැනෙනවා ආහාරවල තියෙන මත. ඒකට අපි කියනවා බුද්ධි මත කියලා. අනුභව කිරීම නිසා ඒ ආහාර වලින් ඇතිවෙච්ච මත් ගතිය තමයි මේ තියෙන්නේ. බුද්ධි මතයි නිදි මතයි කියලා කියන්නේ දෙක. නිදි මත කියලා කියන්නේ ශාරීරික ඉන්ද්‍රියන් බොහෝසේ වෙහෙසිලා ඒ ඉන්ද්‍රියන්ට විවේකයක් ලබා දීම සඳහා ලබා ගන්න දෙයට කියන්නේ නිින්ද. ආහාර වලින් කුසපිරිලා ඒක දරා ගන්න බැරි නිසා ඇති වෙන මතට කියන්නේ බුද්ධි මත. මෙතන සඳහන් කරනවා යමෙක් වැඩිපුර ආහාර වළඳලා යම් අපහසුතාවයකට පත් වෙලා ඉන්නවද, යම් මත් ගතියක් දැනෙනවද, මහා සුදස්සන රජ්ජුරුවන්ගේ මරණ වේදනාව එච්චරයි කියලා. වැඩියෙන් කෑම කාපු කෙනෙකුට දැනෙන මත වගේ මතක් තමයි සුදස්සන රජ්ජුරුවන්ට මරණ වේදනාව දැනුනේ. මනාව ධ්‍යාන වඩලා ඊටි. ඒකයි සඳහන් කළේ මරණ සතිය වඩන කෙනා බොහෝසේ ආරක්ෂාකාරී. මරණ වෙලාවේ බයත් නැතුව වේදනාවත් තොරව මේ ලෝකෙන් සමුගන්න ලොකු ප්‍රයෝජනයක් ඒකින් ලැබෙනවා. පින්නතින යම් කෙනෙකුට මෙතන සඳහන් කරනවා මහා සුදස්සන රජ්ජුරුව කාලක්‍රියා කළා. ධ්‍යාන වඩලන හිටි බඹලොව ඉපදුනා. එනකට සඳහන් කළා මහා සුදස්සන රජ්ජුරු ළමා කාලයේ අවුරුදු 84,000යි. යුව රජෙක් හැටියට කටයුතු කරපු කාලේ අවුරුදු 84,000යි. සක්විති රජකම හොබවපු කාලේ අවුරුදු 84,000යි. රජකම අත්හැරල බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු කාලේ අවුරුදු 84,000යි. එනම් 84,000ක්ම ධ්‍යාන වඩල හිටිය අවුරුදු 84,000ක් කල්. එතකොට මහා සුදස්සන රජිරුවන්ට කොච්චර වයසද? 84,000 වම හතරක් ඉඳල තියෙනවා. අවුරුදු 336,000ක් ආයු වලදලා තියෙනවා. අති දීර්ඝ ආයුෂ භුක්ති විඳපු කාලේ. මහා සුදස්සන නමින් සක්විති රජවරු 6 දෙනෙක් ගැන කතා කරනවා. මේ සක්විති රජවරු 6 දෙනාම කවුද? වෙන කවුරුවත් නෙමෙයි, ඒ අපේ මහා බෝසතාණන් වහන්සේමයි කියලා කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුසිනාරාව වගේ පුංචි රාජධානියක පිරිනිවන් පාණ්ඩ වඩින්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, ආනන්ද එහෙම කියන්න එපා. මේ කුසිනාරාව මේ ලෝකෙ තිබිච්ච අති ශ්‍රේෂ්ඨ රාජධානියක්. 84,000ක් නගරවල ප්‍රධාන නගරය මේක. සුදස්සන මහරජ්ජිරුවන්ගේ කුසාවතී රාජධානිය. එදා කුසාවතී රාජධානිය මෙදා කුසිනාරා නමින් හඳුන්වලා තිබුණා. පසු කාලයක බඹලොව උපදින මහා සුදස්සන මහරජ්ජිරුව අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේටයි සඳහන් කළේ, ආනන්ද, ඒ කාලේ වෙන කෙනෙක් නම් මහා සුදස්සන හැටියට හිටිය නෙමෙයි. එහෙම හිතන්නත් එපා ආනන්ද. ආනන්ද එදා මහා සුදස්සන නමින් සක්විති රජකම හෙබෙව්වේ අද ඔබේ භාග්‍යතුන් වහන්සේමයි කියලා. එහෙනම් මෙදා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ තවත් සක්විති රාජ්‍යයක් තමයි අත්හැරලා ගියේ. ඒ මේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන කාලේ හම්බ වෙච්ච එකම සක්විති රාජ්‍ය නන් නෙමෙයි. ලක්ෂ ගණන් සක්විති රජකම භුක්ති විඳල තියෙනවා. ලක්ෂ ගණන් ආත්මවල. ඒ හින්දා මේක තවත් අලුත් කාරණාවක් නෙමෙයි මහබෝසතාණන් වහන්සේට. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා, මේ මහා සුදස්සන රජිරුවන්ට කුළු ගෙවල් 84,000ක් තිබුණා. අපි මේ කරුණු 9 වෙනි දේශනාවේ කතා කළා. මාලිගා 84,000ක් තිබුණා. ස්ත්‍රී රතනය ප්‍රධාන කරගත්ත එවන් ස්ත්‍රීන් 84,000ක් හිටිය. අහසින් යන ඇත්තු අශ්වයෝ 84,000 හිටිය. රත්තරං වලින් පලන්දපු අති විශේෂිත වූ රත 84,000ක් තිබුණ. කැමති ඕනෑම වෙලාවක කිරිදවන්න පුළුවන් දෙන්නු රත්තරං 60 අන්දවල 84,000ක් හිටිය. උදකප්ප සාද මාණික්‍ය 84,000ක් තිබුණා. මේවාගේ රජ්ජුරුවන්ගේ ශ්‍රී විභූතිය යම් ප්‍රමාණයක් මහා සුදස්සන සූත්‍රයේ සඳහන් අවසාන කරුණු ටිකෙන් කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. ආන් ඒ සියලුම සැප සම්පත් අත්හැරලා දාලා යන්න කියලා මට කියන්න කියලයි සුබද්දා දේවියට අවසානේ මතක් කරන්නේ. සුබද්දා දේවිය කියන්නේ මේ දේවල් භුක්ති විඳ විඳ තව දීර්ඝ කාලයක් ඉන්න. රජ්ජුරු කියනවා, නෑ එහෙම නෙමෙයි, මම කැමති මේ දේවල් අත්හැරලා යන්න මට කියන්න. මේ විදිහට සඳහන් කරාම සුභද්‍රා දේවිය ඒ විදිහටම නැවත තමන්ගේ කාර්යභාරය සම්පූර්ණ කළා. විශේෂයෙන් මහා සුදස්සන රජ්ජුරු කොයිතරම් සම්පත් අත්හැරලාද ගියේ මේ විදිහට කතා කරාම. එතකොට සුදස්සන මහරජ්ජුරුවන්ට තිබිච්ච ආයුෂ 84,000 ව 4ක්. අපිට ඒකෙන් එකක්වත් නැහැ. ඒ එකත් 10ට විතර බෙදහම ඒ 10න් පංගුවක්වත් අපිට ආයුෂත් නැහැ. සුදස්සන රජ්ජුරුවන්ට තිබුණ සැප සම්පත් අපිට ලබන්න තිය අපිට හිතාගණ්ඩවත් බෑ. සුදස්සන මහරජ්ජිරුවන්ට තියෙනවා මාලිගා 84,000. ඉතින් අපිට මාලිගා එකක්වත් නෑ. සුදස්සන මහරජ්ජිරුවන්ට තියෙනවා උදකප්පසාද මාණික්ය 84,000. අපි දැකලත් නෑ. උදකප්පසාද මාණික්ය රාත්‍රී අහසට ඔසවහම සැතපුම් 400ක් විතර ඉරපෑවවා ගෙලිය වැටෙනවා කියලා කියන්නේ. එහෙම මැණික් ලබන්න තිය එහෙම මැණික් අපි දැකලත් නෑ. සුදස්සන රජුරු වෙනුවෙන් උදේට බත් හැලි 84,000ක් ඉදෙනවා. දවල්ටත් එහෙමයි රෑටත් එහෙමයි. අපිට සමහරලාට අපේ ගෙදරත් කෑම වෙලනේ. එතකොට ඊට වඩා අපි කොච්චර පල්ලැහ මට්ටමේ දින්නේ. කොච්චර දුක්ඛිත ජීවිතද අපි ගත කරන්නේ. මහ සුදස්සන රජුරු ඒ ඔක්කොම අත්හැරලා යන්න ලැහැත්ති වෙනකොට ඒ සම්පත්තිය ගැන හිතාගන්නවත් බැරි තරම් අහිංසක වෙලා ඉන්න අපි මේ ලෝකෙ මේ තියෙන සොච්චං දේපොලට ඇලිලා දාලා යන්න බැරුව කොච්චර දුක් විඳිනවද. දාලා ගිහිල්ලත් ආපහු ඇවිල්ලා ජීවත් වෙන අයට කොච්චර කරදර කර කර ඉන්නවද. මරණය පිළිබඳව හොඳ අවබෝධයක් මරණය පිළිබඳව මනා දැනුමක් නැති හින්දා ආන් ඒකයි මරණ සතිය වඩන එකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. අත්හැරීම මනාව පුහුණු කරවනව මරණ සතිය. හැම වෙලාවෙම මම මැරෙන කෙනෙක් මේ සියල්ල දාලා යන්න වෙන කෙනෙක් කියන කල්පනාව හොඳටම තියෙනවා. ජීවත් වෙන්න ඕන නිසා යමක් උපයනවා හරි හම්බ කරනවා. හැබැයි ඒ හැමදේම කරන්නේ සිහි කල්පනාවයි. මේ කොච්චර හරි හම්බ කළත් කොච්චර ගොඩ නැගුවත් දවසක දාලා යනවා කියන කල්පනාව හොඳටම තියෙනවා. එදාට දරුවා මල්ලා වුණත් අත්හරින්න කිසිම අපහසුතාවයක් නැහැ. මරණ සතිය ප්‍රගුණ කරන එකේ ලොකු ලාභයක් තියෙනවා ඒ නිසා පින්නතුනි. ඊළඟට මෙතන සඳහන් කළේ මේ මරණ සතිය මනාව දියුණු කරපු මහා සුදස්සන රජුරුව ගැන තව හුඟාවක් විස්තර තියෙනවා. දීග නිකායේ මහා සුදස්සන සූත්‍රය මීට වඩා අති විචිත්‍ර විස්තරයක් එහි අන්තර්ගතයි. පිනතන තව සඳහන් කරනවා මේ දල්හ නේමි හා නිමි ආදී රජවරුන් පිළිබඳව. දල්හ නේමි රජ්ජුරු නිමි රජ්ජුරුව පිළිබඳවත් කරුණු දක්වනවා. මේ කතාවල මේ රජවරුන් ළඟට වගේම මරණය පැමිණියා නම් ඇයි මම ළඟට එන්නේ නැද්ද? මහා සම්මත රජ්ජුරුව මැරුණා. මහා මන්දාතු රජ්ජුරුව මැරුණා. මහා සුදස්සන රජ්ජුරුව මැරුණා. මහා සැප විඳපු දල්හ නේමි රජ්ජුරුව මැරුණා. අප්‍රමාණ පින් කර කර සැපවත් ජීවිත ගත කරපු නිමි රජ්ජුරුවත් මැරුණා. මෙවන් මහා ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෝ මැරිලා ගියා නම් මම වාගේ පුද්ගලයෙක් මැරෙන්නේ නැද්ද? අන්න අනුන් හා මගේ මරණය සංසන්දනය කරනවා කියලා කිව්වේ මේකයි. ඒ අයත් මැරුණා නම් මම මැරෙන්නේ නැද්ද? ඒ වාගේ බලවන්තයන්ටත් මරණේ උරුම නම් මාව මරා ගන්නවා කියන එක මාරයට ඉතාම සුළු වැඩක්. ආන් ඒ කාරණාව හොඳට මෙනෙහි කරන්න කියලා මෙතන සඳහන් කරන්නේ. මහා යස රාජවරා මහා පිරිවර සහිත උතුම් රජවරු මහා සම්මතාදයෝ මහා සම්මතාදී මහරජවරු තේපි මච්චු වසං පත්තා ඔවුන්ද මේ මරණයට ගොදුරු වුණා. මාදි යේසු කතාව කාති මම වගේ කෙනෙක් ළඟට මරණය කෙසේ නොපැමිණෙන්නේද කියලා හැම වෙලාවෙම මෙනෙහි කරන්න කියලා කියනවා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා යස මහත්තතු කියන කාරණාවයි අපි මේ සාකච්ඡා කරමින් හිටියේ. මරණය ගැන හිතන ක්‍රම හතක් පළමු ක්‍රමයේ සඳහන් වුණ ආකාරයෙන් එක කොටසක් යස මහත්තු මහත් වූ යසස කීර්තිය තිබුණ ප්‍රශංසා තිබින ලෝකයාගේ බොහෝසේ ගරු බුහුමනට ලක් වුණ මිනිස්සු මැරිලා ගියා රජවරු මැරිලා ගියා. ඊළඟට පින්නතුනි මේ කාරණාව තේරුම් ගණ්ඩ තවත් කරුණු රාශියක් සඳහන් කරනවා මහා මන්ධාතු මහා සුදස්සන නිමි ආදී රජවරු ගැන සූත්‍රවල සඳහන් තොරතුරුවලින් තවතව කරුණු බොහෝසේ දැනගණ්ඩ පුළුවන් කියලා මෙතන කරුණු දක්වනවා. අපි මේ මරණ සතිය පිළිබඳව කතා කරනකොට ඒ චරිත පිළිබඳව බොහොම ස්වල්ප ප්‍රමාණයයි සාකච්ඡා කළේ. ඊට වඩා ඒ චරිත කොච්චර ගාම්භීරද කියලා අපි සූත්‍ර ධර්මවල තියෙනවා. ඒ රජවරු කොච්චර බලසම්පන්නද කියලා අපි සූත්‍ර ධර්මවල තියෙනවා. ඒ අයට තිබිච්ච සම්පත් කොච්චරද? ඒ තරම් බලවත් අය ළඟටත් මරණය ආවනම් මම කවුද කියලා අපහු හිතන්නේ. මාරයට මම නිකම් මේ සුළඟින් අරගෙන යන පරඬැල් කොළයක් තරම්වත් එහෙනම් වටින්නේ. කොයි වෙලාවෙ මගේ ජීවිතේ මරා ගනීද කියලා අපි කවුරුවත් දන්නෙත් නැහැ. දෙවෙනි කාරණාව තමයි පුඤ්ඤ මහත්තු මහා පින් තිබුණාය. එතකොට මේ කවුරු ගැනද සඳහන් කරන්නේ? ජෝතිය, ජටිල, උග්ග, මෙණ්ඩක ආදි සිටුවරු. අපේ ශාසනෙ හිටියා මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක්. ඇයි ඒගොල්ලන්ට මහා පුණ්‍යවන්තයෝ කියලා කියන්නේ? තමන් ළඟ තියෙන ධනය කොච්චරද කියලා දන්නේ නැහැ. තමන් නොදන්න තරම් අසීමාන්තික ධනයක්. දුන්නට 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 ජීවිත කාලෙම දුන්නත් ඉවර වෙන බවක් නැහැ. ඒ තරම්ම ධනවත්. සංසාරේ මොන වගේ දේ එච්චර ධනවත් වෙලා තියෙන්නේ? දානෙම තමයි පින්නතුනි. මේ ලෝකේ දානය මොන තරම් උතුම්ද? මේ ලෝකේ දානය මොන තරම් ශ්‍රේෂ්ඨද? දානයක් දෙනවා කියන එක හරි සරලයි පහසුයි වගේ අපිට පේන්නේ. නමුත් බුද්ධ ශාසනයේ හරියටම දානය පිළිබඳව උගන්වලා තියෙන කරුණු දැනගන්නකොට දානය කියලා කියන්නේ මොන තරම් සංකීර්ණ මාතෘකාවක්ද කියලා තේරෙනවා. හරියටම දන් දෙන්න හොඳට බණ අහන්න ඕනේ. මොකද ඒ සූත්‍රවල දන් දෙන හැටි විවිධ විදිහට පෙන්වලා තියෙනවා. ධර්මදේශනා සිය ගාණක් අහගෙන යනකොට නිවැරදිව දානයක් දෙන්නේ කොහොමද කියලා කරුණු ගණනාවක් එකතු වෙනවා. ඒ කරුණු ටික කැටි කරගෙන පොදි කරගෙන අපේ දාන්න ලෑස්ති වුණාම හරි සතුටුයි. එහෙම නැත්තම් වෙන කෙනෙක් නිවැරදිව පින්කමක් කරනවා දැක්කහම අපිට දුක හිතෙනවා. අපි කෙරුවට වඩා මෙයා හොඳට කළානේ. මම වියදම් කරපු තරම් වියදම් කරලත් නැහැ. ඒ වුණාට මට වඩා හරි පිළිවෙලයි. එහෙම දැනුණහම අපිට අපි කරපු පින්කම ගැන සතුටක් නෙමෙයි තියෙන්නේ, දුක. පසුතැවෙන්න නම් එච්චර වියදම් කරපු එකේ තේරුමක් නැහැ. ගන් එහිඳ මනාව බණ අහන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ මේ කරුණු බොහෝසේ සම්පූර්ණ වෙන්නේ. එනම් මේ මහ පුණ්‍යවන්තයෝ 5 දෙනාට මේ තරම් ධනස්කන්ධේ රැස්ුනේ දන් දීලා. සමහර වෙලාවට මේ කෝටි ගණන් වියදම් කරලා දන් දීලා නෙමෙයි, හරියට පින්කම කරලා. මෙණ්ඩක සිටුතුමා පසේ බුදුරජාණන් වහන්සේට දාන වේලක් දුන්නා. ඒ දන් දීලා කරපු ප්‍රාර්ථනා විපාක දෙන්නේ. දුර්භික්ෂ කාලය වෙලා කණ්ඩ බොණ්ඩ නැහැ, දුර්භික්ෂේ දිනන්න කියලා ධනෙව ධාන්‍ය රැස් කළා, රටට බෙදුවා, එව්වා ඉවර වුණා. දුර්භික්ෂේ ඉවර නැහැ. අන්තිමට තමන්ගේ දැසි දස්සුත් මාලිගාවෙන් පිටත් කෙරෙව්වා. ගෙදර අය විතරක් අමාරුවෙන් ජීවත් වුණා. එක දවසක් රාජ සභාවට ගිහිල්ලා එනකොට දරාගන්න බෑ බඩගින්න. තමන්ගේ බිරිඳට කතා කරලා කියනවා, අද නම් බඩගින්නේ මැරෙයි වාගේ, මොකවත්ම නැද්ද කෑමට කියලා. ඇයි සඳහන් කළා, ස්වාමීනි අන්තිම හාල් පත ගෙදර තියෙනවා. සිටිතුමාට ඇති වුණේ පුදුම සතුටක්. ඕක කොහෙද තිබ්බේ කියලා ඇහුවා. මේක මම මහපොළෝ යට හංගලා තිබ්බේ, හාල් මිට මිට දාලා එකතු කරපු ටිකක්. ස්වාමීනී කැඳ බොනවා නම් දෙවේලකට ඇති, බත් කනවනං එක වේලයි. බත් උයන්ඩද කැඳව යන්ඩද කියල හුව. සිරිතුමා සඳහන් කළා දෙවේලක් කැඳබීවත් තුන්වෙනි වේලක් නෑනි මැරෙන්ඩමයි වෙන්නේ. මැරෙන එකේ කැඳබීල මැරෙනවට වඩා බත්කාලම මැරම්. බත්ම උයන්ඩ කිව්වා. බට්ටික වයල ගෙදර හය දෙනයි. සිටිතුමයි සිටු දේවියයි පුතයි ලේලී තව දාසයකුයි මේ අදි වශයෙන් ගෙදර පිරිසක් ඉන්නවා. කට්ටියටම බෙදුව උයල බට්ටික. සිටිතුමාගේ ටිකත් ළඟට ගෙනල දුන්න. මේ මැරෙන්ඩෙනවා කියලා බඩිගිනි කියලා. ආහාර ටික අනුභව කරන්න ලෑස්ති වෙන කොටම පසේ බුදුරජාණන් වහන්සේ නමක් දොරකඩට වැඩියා. සිටිතුමා එහෙම්මම නැගිට්ට ගිහිල්ල බැලුව පාත්තරේ මොකවත් නෑ. ස්වාමීනි දානෙ නෑ නේද කියල ඇහුවා. නෑ කියන්නේ. පුතේ තව දානෙට කල් තියෙනවනි කියල කිව්වා. නෑ ස්වාමීනි තව කලක් නෑ. ඇතුළට වැඩම කළා. ආසන පනෝල වඩා හිඳෙව්වා. තමන්ගේ කෑම එක එහෙම්මම ගෙනවා. පිළිගන්නනකොට භාගයක් පිළිගන්නට කිව ඇති කියලා. ස්වාමීනී හාල් පතක් උයල ගෙදරටම බෙදල මේකෙ තව දෙන්නෙකුට වළඳන්න දෙයක් නෑ. මට මෙලොවින් සංග්‍රහයිපා. පෙර ජීවිතවල මන් දන්දීපු නැති බව සත්‍යයයි. ඒකයි මෙච්චර දුප්පත්කම. කණ්ඩ නැතුව මැරෙන්ඩ වෙලා තියෙන. නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුර්ගතියකට කවර කවුම දාකවත් භාජනය නොවේවා. එහෙම කියල තමයි පිළිගන්නේ. මන් දන්දීපු නැතිහින්ද ඉදුප්පත්කම. මේ දානවේල මට ඒකට හේතු වෙන්ඩුවන. ආශිර්වාද කරල භාගිතුන් වහස වැඩිය. සිරිතුමා බඩිගින්න උහුලන්න බැරිහිඳ නිදාගත්තා. ඇහැරිලා බිරිඳගෙන් අහනවා අර මුට්ටියේ දංකුඩේවත් නැද්ද කියලා. මට ඒතරන් අමාරුයි කියලා. ඒ වෙනකොට මුට්ටිය හෝදල නමල ඉවරයි. හැබැයි අතීත බිරිින්දෑව තමන්ගේ ස්වාමියයට නෑ කියන වචන කීවෙන. ස්වාමීනි මුට්ටියත් හෝදලා ආපහු නැමුව කියල කීවෙන. ඇය දන්නවා ඇයම තමයි හේදුවේ. නමුත් කීවේ මං බලල එන්නම් කියලා. ගේල කෝකටත් මුට්ටි ඇරල බැලුවා. බලනකට මුළු මුට්ටියම බත්වලින් පිරිලා. බොහෝම සතුටින් තමන්ගේ දානේ විපාකය ලැබිල බව දැනගත්ත. ගොද මේ හය දෙන ගෙදරම කට්ටිය තමන්ගේ ආහාරටික පිළිගෙන්ම පසේ භාගිතුන් වහසට එකක ප්‍රාර්ථනා කරලා. සිටිතුමාටත් දුන්න ගෙදරයටත් දුන්න තව ඉවරනෑ අසල් වැසියන්ටත් බෙදුව තවත් ඉවරනෑ ගමටත් බෙදුව තවත් ඉවර නෑ මුට්ටිය ඉට වස අඩබෙර ලැව්වා බඩගිනි ඇත්තෝ සිටු මාලිගාවට එන්ට කියලා. ගමේ රටේ මැරෙන් නැතුව ජීවත්වෙලා ඉන්න මිනිස්සු පිඟන් අරගෙන සිටු ගෙදර බත් උපන්නාකී කිය කෑගහ ගහ පෝලිමේනවා. දුන්න දානේ එව්වලෙම විපාක දුන්න හැටි. ආන්ගේ පිනත් එක්ක තමයි අපේ ශාසනය ඉපදිලා තමන්ගේ ධනය කොච්චරද කියලව හිතා ගණඩ බෑ. මේ හරි අසිරිමත් කාරණාවක් කතාවක් කෙටියෙන් සෙහෙපත් කළේ. හිත පහදවාගෙන දුන්න දානේ. ඒකයි මංකිවේ ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා දෙන එක නෙමෙයි කාරණාව. නිවැරදිව හිත පිහිටවාගෙන දෙන දානේ වටින්නේ. මේ පස් දෙනාගෙන් මහම සිටුවරය වගේ අමිත භෝගී සිටුවරු පස් දෙනාම කොච්චර ධනය දන්නේ. නමුත් මේ අයගෙන් මහා ධනස්කන්ධයක් තිබිච්ච කෙනෙක් මේ පස් දෙනාගේ පළවෙනිය වගේ හිටිය ජෝතිය සිටිතුමා. ජටිල කියලා සිටුවරයකුත් ඉන්නවා මේ පස් දෙන අතර. දැන් බාණ්ඩ ඒගොල්ලන්ගේ පරතරී. ජටිල සිටිතුමා කහවනු ලක්ෂයක් වටින වස්තරයක් පැත්තක දාලා තිබ්බ කවුද ගන්නේ බලන්ට. ඒක ගන්නේ කවුරුවත්. ඒ තරම් වටිනවා. ජෝතිය සිටුතුමා දවසක් මේ කහුලලා ගත්තා. අරගෙන තමන්ගේ ගෙදර වැඩ කරන දාසියට දුන්නා. කහවනු ලක්ෂයක් වටින වස්ත්‍රයේ දාසියට දුන්නහම දාසිගේ මූණ නරක් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. අපේ සිටුතුමා මගෙත් එක්ක අමනාප වෙලාද? මගෙන් කිසි වරදක් වුණාවක්ද කියලා කල්පනාව. පස්සේ ඇහුවා මං අති මොකවත් වරදක්වත් වුණාද? ඇයි කියලෙව්වා. නෑ ස්වාමීණි අර වස්ත්‍රය මට දුන්නේ. ඒ තරම් නොවටිනා එකක්. දැන් දාසිට දුන්නක මේ කහවනු ලක්ෂයක් වටින වස්ත්‍රේ ඇයි කියනවා ඒ තරම් නොවටිනා එකක් මට දුන්නේ කියලා. සිටුතුමායට කියනවා ගත දවට ගණ්ඩ දුන්න නෙමෙයි පාපිස්සට දාගණ්ඩ දුන්නේ කියලා. එතකොට සිටු මාලිගාවේ දාසී ඇඳපු ඇඳුම කොහොම වෙන්නේ ඇද්ද? ඒ මාලිගාවේ දාසී අඳින ඇඳුමත් කහවනු ලක්ෂයකට වඩා වටිනවනම් සිටුවරු ඇඳපු ඇඳුම් කොහොම වෙන්නේ ඇද්ද? සිටුවරුන්ගේ භෝජන කොහොම තියෙන්නේ ඇද්ද? අන්තිමට ජෝතිය සිටුතුමා සේරම අත්හැරලා අපේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා රහත් වෙලා පිරිනිවන් පෑවා. විශාකා මහා උපාසිකාව බුදුරජාණන් වහන්සේට පන්සලක් හැදුවා. කුටි 1000කින් යුක්තයි. යටමහල 500යි උඩුමහල 500යි. පූර්වාරාමේ පූජා කරන දවසේ විශාකාවට ඊලියෝ 500ක් හිටිය කියලා සඳහන් කරනනිය. ඒ හැමෝටම පින්කම කියන්න ඇතිනි. එක යෙහෙලියක් කහවණු ලක්ෂයක වස්ත්‍රයක් අරන් එනවා. මේක සමහර තැනක කහවණු දහසක කියලා කියවිලා තිබුණා. නමුත් කහවණු ලක්ෂයක වස්ත්‍රයක් කියලා ඒක නිවැරදි වෙන්න ඕනේ. කහවණු ලක්ෂයක වස්ත්‍රයක් ඇය අරන් එන්නේ පින්කමට පූජා කරන්න. අපිත් පින්කම් ගෙවල් වල යනකොට පූජා කරන්න පිරිකර එහෙම ගෙනහිල්ලා දෙනවනේ. ඒ වාගේ තමයි මේ වස්ත්‍රය අරන් ඉන්නේ. විශාකාවට ඒක පෙන්වන්න ඇත්තේ මහත් ලොකු උජාරුවට. හරි වටිනවනේ. නමුත් ඇයට යෙහෙලියගේ හිත නරක් කරන්නත් බෑ. ඒ හින්දා සඳහන් කළා ඔබම කැමති තැනක් බලලා දාන්න ඕක කියලා. යට මහලේ උඩු මහලේ දෙමහලේම ඇවිදලා බැලුවා. මේක දාන්න තැනක් නෑ. ඇය කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රය අකුලගෙන හඬා වැටෙනවා. ඒක දැක්ක අපේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇය ළඟට ඇවිල්ලා ඇහුවා ඇයි කියලා. ස්වාමීනි මම පූජා කරන්න ගෙනාපු මේ වස්ත්‍රය මේ මාලිගාවේ දාන්න තැනක් නෑ. දෙකට තුනට නමලා පාපිස්සකටවත් සුදුසු නෑ ස්වාමීනි. මේ කුටි 1000ක් පුරාවට දාලා තියෙන හැම පාපිස්සක්ම කහවණු ලක්ෂයකට වඩා වටිනවා. මගේ වස්ත්‍රේ තරම් බාලයි. එතකොට දැන් අපිට හිතාගන්න බෑ මේ ඇත්තමද? මේ විදිහට පූජා කරන්න තිබුණද? සංසාරේ පිනනම් සැපයමයි. සංසාරේ සැපයට කැමති අය කවදාවත් පව් කරන්නේ නෑ කියලායි දේශනා කිරුවේ. සැප කැමතිනම් පව් කරන්නේ. දුක කැමතිනම් ඒ අය හරියට පව් කරනවා. නමුත් දුක් විඳින්න නෙමේ, නමුත් පවේ ප්‍රතිඵලයේ දුකයි. ඒකයි මං කිව්වේ දානේ හරියටම දෙන්න ඕනේ කියලා. ඒ තරම්ම සංකීර්ණයි. ඒක හරියටම දෙන්නේ කොහොමද කියලා දැනගන්න හොඳට බණ අහන්න ඕනේ. එහෙනම් මෙතන සඳහන් කරනවා ජෝතිය, ජටිල, මෙන්ඩක, මේ ආදී සිටුවරු, කාකවාලිය, උග්ග ආදී සිටුවරු ගැන විශේෂයෙන් දැනගන්න ඕනේ. මේ පුඤ්ඤ මහත්තතෝ කියන කාරණාව තේරෙන්නේ හරියට නම් මේක තේරෙන්නේ මේ කතා කරපු චරිත ඔක්කොම සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් එහෙම සාකච්ඡා කරන්න ගියොත් මරණ සතිය පිළිබඳව කරන මේ දේශනාව දේශනා 100 ගණනක් කරන්න වෙනවා. කරුණු දක්වලා තියෙන්නේ, උනන්දුව දක්වන අයට මේ චරිත පිටකයෙන් හොයාගෙන කියවන්න. එහෙම කියව කියව මේ මරණ සතිය දියුණු කරන්න ඒව හුඟ වටිනවා. මහත් පින් තිබිච්ච අය ඒ අයත් මැරුණා. පින්නතින මෙතන සඳහන් කරනවා ජෝතිය සිටුතුමාට 16 වෙනි වයසේදී විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තමයි මාලිගාව හදලා දෙන්නේ. අවුරුදු 16දී. ඒ මාලිගාව කොහොමද? තන්නි ක්‍රම මැණික්. මුළු මාලිගාවම මැණික්. බිමට අතුරලා තියෙන්නේ මැණික්. මාලිගාව වටේට ප්‍රාකාර 7ක් තියෙනවා. ළඟ ළඟ බැඳපුවා නෙමෙයි, ඈතින් ඈතින් බැඳපුවා. ප්‍රාකාර 7ම බැඳලා තියෙන්නේ අපි කළු ගල් ගඩොල් යදනවා වගේ ප්‍රාකාර 7ම මැණික් වලින් බැඳලා තියෙන්නේ. එහෙම මාලිගාවක ජීවත් වෙන්නේ. කවදාවත් පහන් දැල්වන්නේ නැහැ. ඒ මාලිගාවට එතකොට එළිය කොහෙන්ද? මැණික් ගල් වල එළිය තමයි රෑ දවල් දෙකේම තියෙන්නේ. ඒ තරම් එළියයි. බිම්බිසාර රජුරුව මේ කාරණාව අහලා රජ්ජිරුවන්ට දවසක් ලොකු වුවමනාවක් ඇතිතුනා සිටුමාලිගව බලන්ඩයන්ට. සිටතුමාට දන්වල රජ්ජිරුවාවා. රජ්ජුරු ඇවිල්ල දොරකඩින් ගොඩ වෙලා හිටගෙන ඉන්නවා. රජ්ජුරු බයයි ඇතුළටයන්ට. ඇයි කියල සඳහන් කරනවා. බිමට තනිකර අතුරලා තියෙන මැණික්නේ. ඒ මැණික් වල වෛරම පොළොව දිහා බලහම් පේන්නේ ලොකු වලවල් වාගේ. රජ්ජුරුවන්ගේ කල්පනාව මේ වලට වට්ටලා මරන්න දහදන්න කියලා. සිටිතුමා දැනගත්ත රජ්ජුරු බය වෙලා ඉන්නේ කියලා. ඊටපස්සේ සිටිතුමා ළඟට ඇවිල්ලා මහරජ බය වෙන්න එපා වලවල් නෑ මගේ පස්සෙන් එන්න කියලා පස්සෙන් අඬ ගහගෙන යනවා. මුළු මාලිගාව හැම තැනම පෙන්නනවා. රජ්ජුරුවන්ට අන්තිමට හිතෙනවා මේ මාලිගාව ඉඳලා බත් කටක් කාලා යන්න තිබ්බොත් කොච්චර හොඳද කියලා. ඒක සිටිතුමාට කියනවත් එක්කම සඳහන් කළා මහරජය හිතන් දෙපාය ගැන. අද කොහොමත් කෑම මෙහෙන් තමයි කියලා. ඉතාම ප්‍රණීත ආහාරයක් ගෙනල් දෙන්නේ කිරිබත. ඒක මේ බත් වලඳන්න ඉස්සල්ල දෙන එක. රජ්ජුරුව ඒක අනුභව කරගෙන අනුභව කරගෙන යනවා. රජ්ජුරුවන්ට කුස පිරෙන බව දැනෙන්නේ. ඒ තරම්ම සිවුම්. අන්තිමට සිටිතුමා ඇවිල්ලා රජ්ජුරුව අනුභව කර කර ඉඳපි ගාන ගන්නවා. ගන්නකොට ඇහුවා ඇයි සිටිතුමනි මං අනුභව කරනට අකමැතිද කියලා. නෑ අකමැති නෑ. ඔච්චර අනුභව කරලා කරදරයක් වුණොත් ඔබතුමාට. මිනිස්සු මට බණී බිම්බිසාර රජ්ජුරුව මාලිගාවට එක්ක ගිහිල්ලා කණ්ඩ දීලා මැරුවා කියලා. ඇයි බඩ පිරෙනවා මේ සිවුම් ආහාරය තේරෙන්නේ. එහින්ද අනුභව කරගෙන යනවා. මේ වෙලාවේ අජාසත්ත කුමාරයත් රජ්ජුරුවන්ගේ ඇඟිල්ල එල්ලිලා පස්සෙන් යන කාලේ බොහොම චූටි. රජ්ජුරුව පස්සේ සඳහන් කළා මම මෙහි මෙච්චර වෙලා දැන් ඇවිල්ලා තව බිසව දැක්කේ නැහැ කියලා. ඇයි ඇය කැමති නැද්ද මන් දකින්න කියලා. සිටිතුමා කිව්වා මදක් ඉවසන්න. ඉක්මනට ගිහිල්ලා බිසවට කියහම රජ්ජුරුව ඇවිල්ලා කියලා බිසව අහනවා කාටද රජ්ජුරුව කියන්නේ කියලා. ඊට පස්සේ තමයි කිව්වේ ඒ අපේ රටේ නායකතුමා. යන්න ගිහිල්ලා බලන්න ගරු සත්කාර සම්මාන දක්වන්න. ඇය කියනවා මං සංසාරේ පින් කෙරුවා මදි වෙන්න ඇති. මොකද දැන් කාට හරි ගරු කරන්න යන්න වෙනවනේ. එහෙනම් මං පින් කෙරුවා මදි වෙන්න ඇති කියලා රජ්ජුරුව ගාවට ඇවිල්ලා සිටිතුමාගෙන් අහනවා මොකද මං කරන්න ඕනේ කියලා. වටහපතක් ගෙනත් දීලා කියනවා රජ්ජුරුවන්ට පවන් සලන්න කියලා. රජ්ජිරුවන්ට පවන්සල්නකොට රජ්ජිරුවන්ගේ ඔටුන්නේ තියෙන මැණික්වලින් දුමක් නැගුණා. ඇගේ ඇස්වලට ඒ දුම වැදුනහම කඳුළු වෙන්න ගත්තා. රජ්ජිරුව දේවියගේ මූණ දිහා බලහම කඳුළු. රජ්ජිරුව දන්නේ මේ දුමක කතාව. රජ්ජිරුව සිටිතුමාට කියනවා කාන්තා පාර්ශවයේ කොහොමත් සිටිතුමනි ලෝබයි. ඔබේ බිරිඳට හිතෙන්න ඇති මම රජ්ජිරුව නිසා පස්සේ සේනාව කරගෙන ඇවිල්ලා මාලිගාව අයිති කරගනී කියලා. ඇයට කියන්නේ ජෝතිය සිටිතුමා මට සම්පත. මම මාලිගාව කොල්ල කණ්ඩෙන්නේ නැහැ කියලා. සිටිතුමා සඳහන් කළා නැහැ ස්වාමීනි. එහෙම හිතලා නෙමෙයි ඇගේ ඇස්වලට කඳුළු ආවේ. මැණික්කොලින් නැගිච්ච දුමාරේ නිසා. මගේ ඇස් කවදාවත්ම ගිනි එළිය දැකලා නැහැ. ඒ නිසා මගේ ඇස්වලට කවදාවත් දුම හුරු නැහැ. ගින්දර දැකලම නෑ ජීවිතේ. එතකොට මේ මාලිගාවේ රෑට පහන් දැල්වන්නේ නැද්ද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, රෑ දවල් දෙකම ඇය නිදියන්නේත් අවදි වෙන්නේත් කෑම උයන්නේත් මැණික් ගල් වලින්මයි. රජ්ජුරුව එතකොට තමයි අහන්නේ එහෙම මැණික් තියනවද කියලා. ජෝතිය සිටුතුමා තියඹරා ගෙඩියක් වගේ ලොකු මැණිකක් ගෙනල්ලා රජ්ජුරුවන්ට දීලා කියනවා මේ මැණික අරන් යන්න. අදින් පස්සේ රජ මැදුරත් මේ මැණිකෙන් එළිය කරයි කියලා. දැන් එතකොට බලන්න මේ සිටු මැදුරේ ජීවත් වෙච්ච අය විඳලා තියෙන සැප. අපිට අහනකොටත් පුදුමයි ඇත්තද කියලා සැකයි. ඒ තරම් සැප සම්පත් විඳපු සිටුතුමත් සිටු දේවියත් දැසි දස්සොත් අදේ කවුරුවත් නැහැ. ඒ ඔක්කොටම මොනව වුණාද? ඒ සියලු දෙනාම මැරිලා. අජාසත්ත කුමාරයා කල්පනා කළා මගේ තාත්තා වාගේ මෝඩෙක් මේ තරම් මාලිගාවක් දැකලා මේක අයිති කරගන්නේ නැණි. රටේ රජ්ජුරුව වෙලා මම රජවෙච්ච දවසට මේ මාලිගාව මගේ කරගන්නවා. බිම්බිසාර රජ්ජුරු අපවත් වුණා. පස්සේ අජාසත් රජ්ජුරුවන්ට මේක මතක් වුණා මාලිගාව. පිරිසක් අරගෙන ආවා මාලිගාව කොල්ලකන්ට. කියන්නේ අත්පත් කරගන්න යුද්ධෙට. ජෝතිය සිටුමාගේ පිනට මේ ප්‍රාකාර හතේම යක්ෂයෝ 7 දෙනෙක් ඉන්නවා. පළවෙනි ප්‍රාකාර යක්ෂයෝ 1000ක් ඉන්නවා, දෙවෙනි ප්‍රාකාරයේ 2000ක් ඉන්නවා, තුන්වෙනි ප්‍රාකාරයේ 3000ක් ඉන්නවා, හත්වෙනි ප්‍රාකාරයේ ප්‍රධාන යක්ෂයත් එක්ක යක්ෂයෝ 7000ක් ඉන්නවා. සිටුමාගේ පිනට සිටුමා ආරක්ෂා කරන් ඉන්නේ. පළවෙනි ප්‍රාකාර ගාවට ඇවිල්ලා මගදි නතර වෙලා බලහම කඩු ආයුධ අරගත්ත විශාල පිරිසක් ඉන්නවා. ප්‍රාකාරයෙන් එහා පැත්තේ වගේ. රජ්ජුරු පිරිස නැවැත්තුවා. ආවේ ලේසි වෙයි කියලානේ වැඩි. ලේසි නෑ, තමන්ගේ සෙනග වගේම සෙනගක් ඉන්නවා. ඇත්තටම සෙනගක් හිටියද? සෙනගක් නෑ එතන. රජ්ජුරු අරගෙන එන පිරිස නැවත පරාවර්තනය වෙලා පේනවා. අර මැණික් ප්‍රාකාරයෙන් තමන්ගේ පිරිසම තමයි මේ පේන්නේ. රජ්ජුරුවන්ගේ කල්පනාව පිරිසක් ඉන්නවා කියලා. අන්තිමට යමකාලී යක්ෂය රජ්ජුරුව පස්සේ පැන්නුවා. පිරිස දීව රජ්ජුරුව ගිහිල්ලා විහාරයට පැන්නා. ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා පුඤ්ඤ මහත්තතු මහ පිංකම් කරපු අය පිළිබඳව කරුණුයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අන්තිමට එවන් මහා පුණ්‍යවන්තයොත් මැරුණා නම් මම කවුද කියන කාරණාව ගලපණ්ඩයි මේ ටික සාකච්ඡා කරන්නේ. එහෙමනම් කාලේ නිමා වෙලා නිසා මරණ සතිය පිළිබඳව සිදු කරන 10 වෙනි ධර්මදේශනාව මේ විදිහට නිමා කරන්නයි අපි සූදානම් වෙන්නේ.